ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ඔදෑමනම් මේ සිකුරාද දවසේදී අපි යොමු වෙන සූදානම් වෙන්නේ මේ ගෙවිගෙන යන සතියේදී සමස්ත ලෝකයේම විවිධ රටවලින් වාර්තා වන සුවිශේෂී සිද්ධීන් මොනවද කියලා දැනගන්න අපි SBS සිංහල සේවයේ ලෝවටා විශේෂංගෙන් මේ කතාබහට සුපුරුදු ලෙසින් අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් බලමු මේ සතිය පුරා ලෝකයේ විවිධ අතින් වාර්තා වන තොරතුරු මොනවද කියලා අමල්ගෙම. ආයුබෝවන් අමල්, සුබදාසන.
ආයුබෝවන් නිපුන.
හොඳයි අමල්, අපි පහුගිය සතිවලදීත් කතා බහ කරා මේ වෙදී ඊශ්‍රායලය සහ පලස්තීන අතර හටගෙන තිබෙන මේ යුදමය තත්වය ගැන. ඉතින් මුළු ලෝකයේම වගේ අවධානයක් මේ වෙදී යොමු වෙලා තියෙන මේ සම්බන්ධයෙන්, ඒ වගේම ලෝකයේ විවිධ රටවලට මේ යුදමය තත්වය විවිධාකාරයෙන් බලපෑම් එල්ල කරමිනුත් තිබෙනවා. කොම නමුත් අලුතින් මේ ගැන වාර්තා වෙන තත්වය තමයි මේ ගාසා තීරයේ අල් අහ්ලි බැප්ටිස්ට් රෝහලට දරුණු ප්‍රහාරයක් එල්ලවීම. මේ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් විශාල පිරිසක් මියගොස් තිබෙන බවට තමයි වාර්තා වෙන්නේ. කොහොම නමුත් මේ අතරතුරේ ගාසා තීරයේ සිවිල් යන්ට මානුෂ්‍ය ආධාර ලබා දීමේ සැලසුමකටත් ඇමරිකාව සහ ඊශ්‍රායල් එකඟ වෙලා තිබෙන බවටත් අපට වාර්තා වෙනවා. අපි මේ ගැන එහෙමනම් මුලින්ම අද දවසේදී අවධානයක් යොමු කරමු.
ඔව් නිපුණ, මෙතන මේ රෝහලට එල්ල වෙච්ච ප්‍රහාරය පිළිබඳ දැන් මේ වෙනකොට ඒ දෙපාර්ශ්වයේම එකිනෙකාට චෝදනා එල්ල කරගන්න තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ කියනවා ඒගොල්ලන්ට සාක්ෂි තියෙනවයි කියලා. මේක හමාස් සංවිධානයේ විසින් එල්ල කරපු රොකට් ප්‍රහාරයක්. ඒ රොකට් ප්‍රහාරය අතරමඟදී කඩා වැටිලා මේ රෝහල විනාශ වුණයි කියලා. ඒ එක්කම හිස්බුල්ලා සහ එතකොට අනිකුත් හමාස් සංවිධානය සඳහන් කරන්නේ මේක ඊශ්‍රායලයේ එල්ල කරපු ප්‍රහාරයක් කියලා. මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් ඊශ්‍රායලය බොහොම දැඩි දෝෂ දර්ශන බලක් වෙලා තියෙනවා මේ රෝහල ඉලක්ක කර ගැනීම නිසා. දැනට අපිට තියෙන අලුත්ම සංඛ්‍යාලේඛන අනුව නිපුණ, මේ රෝහල ආශ්‍රිතව මේ වෙච්ච ප්‍රහාරයත් එක්කලා මියගිය සංඛ්‍යා යෝගෙම තුවාල වෙච්ච සංඛ්‍යා පිළිබඳ පරස්පර විරෝධී සංඛ්‍යාලේඛන තමයි ලැබෙන්නේ. මේ වෙනකොට ලෙබනන් වල ඉඳලා කටයුතු කරන මේ හිස්බුල්ලා සංවිධානය ඔවුන් සඳහන් කළා තියෙනවා මේ රෝහලේදී පුද්ගලයන් 470 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණායි කියලා. ඒකතර හමාස් සංවිධානය ප්‍රකාශ කළා මෙතන මරණ සංඛ්‍යාව 500කට අධික වෙන්න පුළුවන් කියලා. ඒත් එක්කම ඊශ්‍රායලයේත් ඒ එක්කම බටහිර බුද්ධි සේවාවලිනුත් සඳහන් කරලා තියෙනවා මේ ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව 10කුත් 50කුත් අතර සංඛ්‍යාවක් ඊට වඩා වැඩි වෙන්නට බැහැයි කියලා. ඉතින් ඒ එක්කම මේ රෝහලට මේ ප්‍රහාරය එල්ල වෙච්ච ආකාරය පිළිබඳ මේ දෙගොල්ලොම එකිනෙකාට චෝදනා එල්ල කරගන්න අතරතුරේදී ජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා ඔහු විශ්වාස කරනවායි කියලා. ඊශ්‍රායලයේ ඔහුට සඳහන් කරපු විදිහට මේක ඇත්තටම හමාස් සංවිධානය එල්ල කරපු රොකට් ප්‍රහාරයක්, අතරමඟදී ඒක කඩා වැටිලා රෝහලට මෙහෙම සාහානි සිද්ධ වුණයි කියලා. නමුත් පත්වේ එහෙම තිබුණට නිපුණ, මේ වෙනකොට අරාබි ලෝකයේ බොහෝ තැන්වල ඊශ්‍රායලයට විරුද්ධව දැඩි විරෝධතාවයන්, ඒ වගේම ඊශ්‍රායල තානාපති කාර්යාල වටකිරීම වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ කාරණාව මේ වෙනකොට බොහොම දැඩිවට අපිට දකින්න පුළුවන්. ප්‍රහාරය ඇති වෙලා දැන් සතියකට වැඩි වෙනවා. එතකොට ඊශ්‍රායලට එරෙහිව තියෙන විරෝධය අනෙකුත් අරාබි රටවල්වල, ඒ කියන්නේ මුස්ලිම් බහුතරයක් ඉන්න රටවල්වල බොහොම දැඩි ලෙස මේ ඊශ්‍රායල් විරෝධය ඇති වෙමින් පවතිනවා.
ඔමල්, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයේ මේ සතියේදී සංචාරයක නිරත වුණා. ඔහු මෙහිදී ඊශ්‍රායලයට පොරොන්දු කිහිපයක් ලබා දුන්නා කියලා තමයි වාර්තා වෙන්නේ. මොනවද ඇත්තටම මමල් මේ ඇමරිකානු ජනාධිපතිවරයා මේ සංචාරයේදී ලබා දීලා තියෙන පොරොන්දු ඊශ්‍රායලයට?
මෙතන නිපුණ, ඇමරිකානු ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී ඊශ්‍රායලයේ අගමැති නෙට්නියාහු සමඟ හමු වුණා පමණක් නෙමෙයි, ඔහු කලින් යොදාගෙන තිබුණා ජෝර්ඩන් වලට ගිහිල්ලා ජෝර්ඩන් වලදී පලස්තීන සංවිධානයේ මොහමඩ් අබ්බාස් ව හමු වෙලා සාකච්ඡා පවත්වන්න. දැන් මෙතනදී ජෝර්ඩන් රජය මේ හමුව අදිසියෙම රෝහලට ඇතිවෙච්ච ප්‍රහාරයත් සමගම, ප්‍රහාරය නිසා හේතුවෙන් ඔවුන් මේ හමුවීම අහෝසි කළා. එහෙම නැත්නම් ඒක කැන්සල් කරලා දැම්මා. මෙතන ඇත්තටම මේ රෝහලට එල්ල වෙච්ච ප්‍රහාරය සම්බන්ධ ඒක හෙළා දැකීමත් එක්කලා තමයි මේ කාරණාව සිද්ධ වුණේ. නමුත් ජෝ බයිඩන් ඉස්රායලට පොරොන්දු වෙලා තියෙන්නේ ඔහු ඉස්රායලට අවශ්‍ය ඒ ආධාර ලබා දෙනවා. ඒකම ඉස්රායලයේ සමග තවමත් ඔවුන් හිටගෙන ඉන්නවා කියන පණිවිඩය බොහොම දැඩි ලෙස මෙතන ජෝ බයිඩන් ලබා දුන්නා. ඇත්තටම ජෝ බයිඩන් ඉස්රායලට ගමන් කළෙත් සංකේතාත්මකව සඳහන් කරන්නට ඉඟියක් දෙන්නට ඇමරිකාව සම්පූර්ණයෙන්ම ඊශ්‍රායලය සමග මේ අවස්ථාවේදී ඉන්නවා කියන පණිවිඩය දෙන්න. ඉතින් ඒක එහෙම කලින් යොදාගත්තට මේ රෝහලේ ඇතිවෙච්ච පිපිරීමත් එක්කලා ඒ ගමන යම්කිසි විදිහකට වෙනස් කරන්නට ජෝ බයිඩන්ට සිද්ධ වුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ජෝ බයිඩන් ඊශ්‍රායලය අගමැතිවරයා හමු වෙලා ඊට පස්සේ ඊජිප්තුවේ නායකයන් සමගත් සාකච්ඡාවක් පවත්වලා පසු ඔහු සඳහන් කරේ මේ ගාසා තීරයේ දැනට පීඩාවට පත් වෙලා ඉන්න ඒ පිරිස විශේෂයෙන්ම ඊශ්‍රායලයේ සඳහන් කළ තියෙනවා දසලක්ෂයකට අධික ගාසාවල උතුරු තීරයේ ඉන්න පුද්ගලයන්ට දකුණට පැමිණෙන්න කියලා ඔවුන්ට පැය 24 කාලයක් දුන්නා ඉවත් වෙන තමන්ගේ ගෙවල් වලින් උන් හිටගන් වලින් ඉවත් වෙන්නට කියලා. ඉතින් ඒ විදිහට අවතැන් වෙච්ච පුද්ගලයන් සඳහා මානුෂීය ආධාර ලබා දෙනවයි කියන කාරණාව ජෝ බයිඩන් ජනාධිපතිවරයා මෙතනදී පොරොන්දුවක් ලබා දීලා තියෙනවා. ඒ අනුව ඔහු මේ වෙනකොට ඊජිප්තු බලධාරීන් සමග සාකච්ඡා කරලා රෆා කියන ඒ ඊජිප්තුවේ ඉඳලා ගාසා තීරයට ඇතුල් වෙන්න පුළුවන් ඒ පිවිසුම් මාර්ගය නැවත පිටසකර කළා ඒක විවෘත කිරීම සම්බන්ධයෙන් යම්කිසි එකඟතාවයක් ඔහු මේ වෙනකොට ඇති කරගෙන තියෙනවා. විශේෂයෙන්ම ගාසා තීරයට ට්‍රක් රථ 20කින් මානුෂික ආධාර ප්‍රවාහනය කරන්නට එකඟතාවයක් ඇති කරගත්තයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. මේක ඊජිප්තුවත් මේ වෙනකොට සනාථ කරලා තියෙනවා. නමුත් ප්‍රායෝගික වශයෙන් මේක කොතරම් ඉක්මනින් කරන්න පුළුවන් වේද කියන ප්‍රශ්නයක් වතුවලා තියෙනවා. මොකද මේ රෆා කියන ඒ ඊජිප්තුව සහ ගාසා තීරය අතර තියෙන ඒ පිවිසුම් මාර්ගය ඒ මාර්ගයටත් බෝම්බ හෙලීම නිසා වෙලා තියෙන හානිය නිසා ඒ මාර්ගය පිටිසකර කරන්නත් යම්කිසි කාලයක් ගත වෙයි කියලා දැන් විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මේ ගාසා තීරයට ලබා දෙන්න දැන් යෝජනා කරලා තියෙන මානුෂික ආධාර යම් ප්‍රමාදයක් වෙන්න පුළුවන් කියලත් මේ වෙනකොට සැකයක් මතුවෙලා තියෙනවා.
හොඳයි, අපි ලෝවට විශේෂංගෙන් දැන් අවධානයක් යොමු කරන්නේ මේ ගෙවෙන සතියේ වාර්තා වුණ තවත් වැදගත් සිදුවීමක් සම්බන්ධයෙන්. චීනය ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලඩිමීර් පුටින් බීජිං හිදී මේ සතියේදී මුණ ගැහුණා. මේ හමුවේදී ලෝකයේ පවතින ප්‍රධාන ගැටුම් සම්බන්ධයෙන් තමයි ප්‍රධාන ලෙසම සාකච්ඡා වුණා කියලා අපිට වාර්තා වෙන්නේ. කොහොම නමුත් රුසියානු ජනාධිපතිවරයාගේ මේ සංචාරය ඇත්තෙන්ම යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පස්සේ සිදු කරපු පළමුවැනි සංචාරය බවට තමයි සඳහන් වෙන්නේ. මේ ගැන මොනවද අමල් වාර්තාවෙන් අලුත්ම තොරතුරු?
ඔව්, මේ පුටින් ජනාධිපතිවරයා සහභාගී වෙන්නේ චීනය විසින් කැඳවපු ඔවුන්ගේ මේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් නැත්නම් BRI හැටියට හඳුන්වන මහා පරිමාණයේ යටිතල පහසුකම් සැපීමේ චීනයේ ඒ වැඩපිළිවෙල සහ ඒකට අනුගත වෙලා තියෙන රටවල් වල නායකයන් සමග සමුළුවක් පැවැත්වුණා. ඒ සමුළුවට තමයි පුටින් ජනාධිපතිවරයා සහභාගී වෙලා ඒ අතරතුරේදී ෂී ජින්පිං චීන ජනාධිපතිවරයා සමග ද්විපාක්ෂික සාකච්ඡාවක් පැවැත්වුවේ. ඉතින් මේ ලෝකයේ ප්‍රබල නායකින් දෙදෙනාගේ හමුවීමේදී ඔවුන් දෙපළම කියපු කාරණාවක් තමයි ලෝකයේ අර්බුද වැඩිවීමත් එක්කලා ඒ අර්බුද වැඩි වෙන පසුබිමක් තුළ චීනය සහ රුසියාව අතර තියෙන ද්විපාක්ෂික සම්බන්ධතාවය තවත් තහවුරු වෙනවා සහ ඒක තහවුරු කරන්න ඕන කියන කාරණාව ඒ දෙපළම අවධාරණය කළා. මෙතනදී තවදුරටත් ඊශ්‍රායලයේ සිද්ධ වෙන දැනට සිදු වෙන මේ යුදමය තත්ත්වය දෙපාර්ශ්වයම හෙලා දැකලා ඒ සඳහා ඉක්මන් විසඳුමක් අවශ්‍ය බවත් මෙතනදී අවධාරණය කළා. මෙතන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණාවක් තමයි රුසියාව කියන්නේ නිකුණ ඊශ්‍රායලයේ සමගත් ඉතාමත්ම හොඳ ද්විපාර්ශ්වික මිත්‍රත්වයක් තියාගෙන ඉන්න රටක්. චීනයත් ඒ වගේම තමයි. චීනය ඔවුන් පලස්තීන ජනතාවත් සමගත් බොහොම කිට්ටුවෙන් අනෙකුත් අරාබි රටවල් සමගත් බොහොම කිට්ටුවෙන් කටයුතු කරන වටපිටාවක් තුළ මෙතනදී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වෙලා තියෙන මේ අර්බුදය, මේ අලුත් අර්බුදය සමනය කිරීම සඳහා චීනයේ වැඩපිළිවෙලක් දියත් කිරීම ගැනත් මේ දෙපළ අතර සාකච්ඡා වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොටත් චීන නියෝජිතයෙක් මේ කලාපයට යැවීමට කටයුතු කරන බව ෂී ජින්පිං ජනාධිපතිවරයා සඳහන් කළා තියෙනවා. ඒ එක්කම පුටින් ජනාධිපතිවරයාත් මේ අවස්ථාවේදී විශේෂම ගාසා තීරයේ මේ පීඩාවට පත්වෙච්ච පුද්ගලයන් සම්බන්ධයෙන් ඔවුනට සහන සැලසීමට ඒ අත්‍යවශ්‍යම භාණ්ඩ සැපීම සඳහා රුසියාවේ වැඩපිළිවෙලකුත් මෙතනදී සඳහන් කළා. ඒ පිළිබඳව සාකච්ඡාවකුත් ඇති වෙලා ඒ ආකාරයට විශේෂයෙන්ම ඊජිප්තුව හරහා ගාසා තීරයේ පදිංචිව මේ වෙනකොට අවතැන් වෙච්ච පුද්ගලයන්ට රුසියානු ආධාර ලබා දීම සම්බන්ධයෙන් මේ දෙපළ සාකච්ඡා කළා තිබෙනවා.
හොඳයි, අපි දැන් යන්නේ ඉන්දියාව පැත්තට. ඉන්දියාවේ ප්‍රධාන අධිකරණයක් මගින් පහුගියදා ඉන්දියානු සමලිංගික විවාහ නීතිගත කිරීම සම්බන්ධයෙන් වන ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම සිදු කළා. ඉතින් කොහොම නමුත් මේ සමලිංගික ප්‍රජාව සඳහා වැඩි නීතිමය අයිතිවාසිකම් මේ වගේම ප්‍රතිලාභ ලබා දීම සලකා බැලීමට මණ්ඩලයක් පිහිටුවීමට රජය කළ යෝජනාව අධිකරණය බැහැර කරලා නැහැ, අධිකරණය පිළි අරගෙන තියෙනවා කියලත් වාර්තා වෙනවා. ඉතින් සමුගන්න කලින් එහෙමනම් අමල් අවසාන වශයෙන් අපි මේ ගැනත් කතා කරමු.
නිපුණ, මෙතනදී මේ සමලිංගික ප්‍රජාවගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා ඉන්දියාවේ සුප්‍රීම අධිකරණය, එහෙම නැත්නම් මේ උපරිම අධිකරණයෙන් තීන්දුවක් ලබා ගන්න සමලිංගික විවාහ නීතිගත කරන්න ඔවුන්ට ඉඩ ප්‍රස්ථාව ලැබෙයි කියලා ඔවුන් ලොකු බලාපොරොත්තුවක් තිබුණා. නමුත් මේ නඩුව ඇහුවට පස්සේ සුප්‍රීම උසාවිය සඳහන් කළා මෙවැනි කාරණාවක් සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ප්‍රසාද සිද්ධ වෙන්න ක්‍රමය සම්බන්ධයෙන්, ඒ කියන්නේ ගාන පුද්ගලෙක් සහ පිරිමි පුද්ගලෙක් අතර සිදුවන මේ කසාදය, ඒක වෙනස් කරනවා නම් ඒ වගකීම සහ ඒ කාර්ය කළ යුත්තේ රටේ තේරීපත් වෙන පාර්ලිමේන්තුව විසින් කියන කාරණාව අධිකරණය බොහොම පැහැදිලිව සඳහන් කළා. අධිකරණය කිව්වා ඔවුනට මෙවැනි කාරණාවක් සම්බන්ධයෙන් සිවිල් සමාජයේ මෙවැනි කටයුත්තක් සම්බන්ධයෙන් අතගහන්නට හැකියාවක් නැහැ. නමුත් ඒ නීති සම්පාදනය කිරීමේ වගකීම තියෙන්නේ මහාණ්ඩුවට, එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුවට කියලා. ඒක පාර්ලිමේන්තුව තුලින් ඒ කටයුතු සිද්ධ වෙ යුතුයි කියලා අවධාරණය කළා. නමුත් මෙතනදී ඒ එක්කම තවත් වෙච්ච කාරණාවක් තමයි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළා දැනට ඉන්දියාවේ මේ සමලිංගික ප්‍රජාවට ඔවුනට මුහුණ දෙන්න තියෙන අභියෝග, ඔවුනට එරෙහිව සමාජයේ වෙන විෂමතාවයන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි, ඒවා නතර කළ යුතුයි, ඒ එක්කම ඒවා අවම කරන්න කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි කියන කාරණාව මෙතනදී ඉස්මතු වුණා. ඉතින් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා දැන් ඉන්දියාවේ මේ වෙනකොට මේ සමලිංගික සේවනය දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කරන්න මීට කලින් ඉන්දියාව කටයුතු කළ තිබිච්ච නිසා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා මේ අවස්ථාවේදී ඉන්දියාවත් බොහොම ප්‍රගතිශීලී විදිහට ආසියාවේ මේ වෙනකොට ඒ සමලිංගික විවාහය නීතිගත කරලා තියෙන දැනට තායිවානයේ පමණයි. ඉතින් ඒ විදිහට ආසියාවේ දෙවැනි රට වෙන්නට හැකියාවක් තිබුණයි කියලා නොයෙකුත් දෙනාගේ බලාපොරොත්තුවක් තිබුණා. නමුත් ඒ බලාපොරොත්තු සුන් කරමින් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ලබා දීලා තිබුණා. නමුත් ඒකම ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළා තිබුණා මේ සමලිංගික ප්‍රජාවට දැනට සිදුවෙන අඩන්තෙට්ටම් වගේ දේවල් නතර කිරීම සඳහා බලධාරීන් කටයුතු කළ යුතුයි සහ ඒ පිළිබඳ අවධානය තව අවධානය යොමු කරන්නට ඕනේ කියන කාරණාවත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙලාවදී පෙන්වලා දුන්නා. ඉතින් ඒක යම් කිසි විදියකට ජයග්‍රහණයක් හැටියට සමහරු සලකනවා. නමුත් අනිකුත් හුඟක් මේ සමලිංගික ප්‍රජාව ඔවුන් බොහොම කනගාටුට පත් වන මේ අවස්ථාවේදී ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වීම නිසා.
හොඳයි අමල්, එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපත් සමග මේ සිකුරාදා දවසේදීත් සම්බන්ධ වෙලා මේ තොරතුරු අපිට ගෙනාවට. එහෙමනම් අපි ලබන සතියේදීත් හමු වෙමු ලොවට විශේෂාංගෙන්. අයිබෝන් අමල්.
අයිබෝන් නිකුණ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.